මීළඟ ගරු සරත් පොන්සේක මැතිතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා. ඊට ප්‍රථම තුසිතා විජේමාන මන්ත්‍රීතුමිය මුලාසන ගන්න.
ඔබතුමා කතාව ආරම්භ කරන්න.
මුලසුනේ මන්ත්‍රීතුමියනි, අදත් මම බලාපොරොත්තු වෙන්නේ මගේ කතාව රටේ පැත්තේ ඉඳගෙන කතා කරන්න. රටේ ඇති වුණ තත්ත්වය, ව්‍යාකූල තත්ත්වය, හදකම්පා කරන තත්ත්වය, භීෂණය, මම විශ්වාස කරනවා අපි ඒ තත්ත්වයෙන් හරියට මිදිලා නැහැ කියලා. තාම ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම දේශපාලනඥයින්ට හුඟක් තේරෙනව අඩුයි. ආරක්ෂක තත්ත්ව ගැන, ආරක්ෂක කටයුතු ගැන මගේ අත්දැකීම නම් දේශපාලනඥයින්ට හුඟක් තේරෙනව අඩුයි. නමුත් ආරක්ෂක අංශවල අපි ලබපු පළපුරුද්ද අනුව, අපේ ඇඟේ තියෙන ඒ හැඟීම අනුව මට හිතෙනවා මේ තත්ත්වය තාම මේ රටේ ව්‍යාකූලයි. අනිවාර්යයෙන්ම අපි මේක ඉතාම තදබල සීරියස් විදියට අරගෙන බරපතල ලෙස සලකලා මේ ප්‍රශ්නය විසඳීමට දීර්ඝකාලීනව කැපවීමෙන් විසඳීමට සූදානම් වෙන්න ඕනේ. මේ ප්‍රශ්නය රසිඤ්ඤ පෙට්ටියක් පත්තු කරනවා වගේ එකපාරට දඩබඩ ගාලා ගහගෙන ගිහිල්ලා, වෙඩි තියාගෙන ගිහිල්ලා, අල්ලගෙන ගිහිල්ලා, හිර කූඩුල දාලා එහෙම සුවාණකින් දෙයකින් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි ත්‍රස්තවාදය කියන්නේ. අපිට මතක ඇති අතීතයේ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය ඇති වුණ වෙලේ වුණත්, ඒ වෙලෙත් මෙච්චර බරපතල තත්ත්වයකට ගියා කියලා මම හිතන්නේ නැහැ ප්‍රහාර ආදිය. නමුත් ඒකෙත් අවසානයක් දකින්න අපට අවුරුදු දෙකක පමණ කාලයක් ගියා. ඒක හන්දා මේවා සැහැල්ලුවෙන් සලකලා වැඩ කරන එක, කතා පවත්වන එක මම හිතන්නේ අපි මේ තත්ත්වයේ විසඳීමට යන ගමනට කරන බාධා හැටියටයි මම දකින්නේ. අනිත් එක මම දකිනවා අදත් මේ යන කතා අනුව දෙපැත්තේම තාම ඉතින් දෙපැත්තට මඩ ගැහිල්ල අර අරුදු උත්සවවල බිත්තරේ විසි කරනවා වගේ දෙපැත්තට සමාල්ලාට පුපුරනවා, සමාල්ලාට බිත්තරේ නානවා. මේක දෙපැත්තට ගහන එක සිද්ධ වෙනවා. මම හිතන්නේ අපි මම එදත් ඒ කතාව හිතාගෙන තමයි දෙපැත්තේ විවේචනය කරේ. අපි උත්සාහ කරන්න ඕනේ මේක ගැන කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් වලට ගිහිල්ලා, ඒ කියන්නේ ගොඩනැගීමට හැකි විවේචන ඒවා මත ඉඳගෙන මේ ප්‍රශ්නේ කතා කරලා විසඳාගත්තොත් හොඳයි. මේක ජාතික ප්‍රශ්නයක්, ජාතික ව්‍යසනයක්, අපි එතනට යන්න ඕනේ. ඒක හන්දම හිතනවා මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම විපක්ෂයේ සහයෝගය රජයට ලැබිය යුතුයි. විපක්ෂයේ සහයෝගය රජයට ලැබුණොත් රජයට ඒක ශක්තියක් වේවි. ඒ සහයෝගය ලබා ගන්න නම් මම විශ්වාස කරනවා රජයත් අවංකව, බොක්කෙම්ම කියලා කියන්නේ අවංකව වැඩේට අත ගහන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට විපක්ෂයෙන් ඉල්ලා සිටින්න පුළුවන් අපට තමුන්නාන්සලා සහයෝගය දෙන්න කියලා. දැන් අපි හිතනවා, මට හිතෙන විදියට දැන් තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි රජයට මේ නීති හා සාමය අමාත්‍යාංශය ජනාධිපතියාගෙන ඉන්නේ. අපට විපක්ෂයේ සහයෝගය ලැබෙනවා වගේම රජයට ශක්තිමත්ව මේ වැඩේට අත ගහන්න ඕන නම් රජයේ වගකීමක් දරන්න ඕන නම් ඒ නීති හා සාමය අමාත්‍යාංශය අපට ලැබෙන්න ඕනේ. එහෙම ලැබුණොත් එතකොට අපි ඒ වගකීම් පැහැර හැරියොත් ඒ වෙලාවට අපි විවේචනය කරාට අපට විවේචන සාධාරණයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. එකන්ද නීති හා සාමය අමාත්‍යාංශය අපට ලබා ගැනීමටත් මා හිතනවා විපක්ෂයට පුළුවන් නම් ඔවුන්ගෙන් උත් අපට ශක්තියක් ලබා දෙන්න, අපේ පැත්තේ ඉන්න මැති ඇමතිතුරු ඒකට ඉතත් අදින් කැපීමෙන් වැඩ කරන අමාත්‍යාංශය ලබා ගන්න, සමහරලාල්ට ඒක නම වෙනස් කරන්න වෙයි කියලා මම හිතන්නේ. ඒක වඩාත් සාර්ථක වෙන්න නම් ජාතික ආරක්ෂක අමාත්‍යාංශය වැනි නමක් දාලා අතීතයේ ලලිත් ඇතුළම් මුදලි ඇමතිතුමාට තිබුණ විදිහේ බලතලත් එක්ක අමාත්‍යාංශයක් තිබුණොත් අපිට මම හිතනවා සේවයක් කරන්න මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්න පුළුවන් ප්‍රශ්නේ අවසානයක් දැකීම සඳහා. ඊළඟට මගේ පුද්ගලික මතය මේක, අපි මේ තත්ත්වය සෑල්ලුවෙන් සලකලා අපේ දේශපාලන න්‍යායපත්‍රවලට යෑමට කිසිසේත්ම සුදුසු නැහැ. මම දකිනවා අදටත් මේ පාසල් විවෘත කිරීම ගැනත් මේක් මත විවේචනය වුණා. මගේ පුද්ගලික මතයත් පාසල් විවෘත කිරීම මම නම් තීරණය ගත යුතුව තිබුණේ මම මේ තීරණය ගන්න පාසල් විවෘත කරන්න. හැබැයි මේකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. මේ පාසල් විවෘත කිරීම ගැන මම අධ්‍යාපන ඇමතිතුමා එක්කත් කතා කරා. මම කිව්වා මේ කරන එක යෝග්‍ය නැහැ. මේ වෙලාවේ අපි මෙච්චර සැහැල්ලුවට මේ ප්‍රශ්නේ සලකන්න හොඳ නැහැ. විපතක් සිද්ධ වුණොත් ඒකට උත්තර දෙන්නත් රජයට බැරි වේවි. හැබැයි එතුමාගේ පැත්තෙනුත් එතුමා කියපු කරුණු කාරණා සමහර ඒවා සාධාරණයි. පාසල් වහලා තියලා කොහමද අගෝස්තුවේදී අපි විභාග පවත්වන්නේ? ඊළඟ දෙසැම්බර් වලදී කොහමද උසස් පෙළ විභාග පවත්වන්නේ? මෙවැනි ප්‍රශ්නවලදී මම හිතනවා විශේෂයෙන්ම රජයේ සහ විපක්ෂයට එකතු වෙලා සාකච්ඡා කරලා තීරණ ගන්න වෙනවා. නැත්තම් දෙගොල්ලම එකතු වෙලා මේක වෙන වෙන මත දරලා විවේචනය කරොත් ඒකෙන් හානියක් වුණොත් අපේ දරුවන්ටත් අවුන්නාසලේ දරුවන්ටත් සියල්ලන්ටම පොදුවේ ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකන්ද මෙවැනි දේවල් වලදී මම හිතනවා අපිට පුළුවන් විපක්ෂයේ අයත් එක්කත් සාකච්ඡා කරලා සියලු දෙනාගේ කැමැත්ත අනුව තීරණ ගන්නවනම් එතකොට මම හිතනවා ඒ තීරණ වැඩියෙනුත් සාධාරණීකරණය කරන්න අපට අවස්ථාව ලැබෙනවා. මේ වෙනකොට මම දකිනවා ආරක්ෂක ඇමති හිතනවා ඔක්කොම සාර්ථකව කිරනවා කියලා. ආරක්ෂක කවුන්සලයත් හිතනවා ඇති සියල්ලම සාර්ථක කිරනවා කියලා. නමුත් මම දකින්නේ මේ අවස්ථාවේ මෙවැනි ප්‍රශ්නවලදී අපි නොයෙක් අංශවලින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අවස්ථාවේ මම දකිනවා හැංගිමුත් අංශෙල්ලව එක්කෙනා පස්සේ එලවෙලව ගිහිල්ලා අල්ලලා එයාගේ මාර්ගයෙන් තව එක්කෙනෙක් අල්ලන ඒ සෙල්ලම හොඳට වෙනවා. හැබැයි ඒ සෙල්ලමත් සාමාන්‍යයෙන් සිද්ධියක් වුණ ගමන්ම ඒකේ ප්‍රතිඵල වේගෙන් ලබා ගන්න පුළුවන්. නමුත් කාලයාගේ ඇවෑමෙන් තව මාසයක් දෙකක් යනකොට ත්‍රස්තවාදියාත් පුරුදු වෙනවා මේ සෙල්ලමට. ඒක ත්‍රස්තවාදියා මේ සෙල්ලමට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා එයාගේ ආරක්ෂාව සපයා ගනිමින්. ඒක හන්දා ඒ මුලදී ලැබුණ වේගවත් ප්‍රතිඵල දිගටම ලැබෙන එකක් නැහැ. මම පැවසුවා සමහරු කියනවා මාස දෙකෙන් මේක ඉවර කරනවා කියලා. ආරක්ෂක කවුන්සලයත් කියනවා මාස 3න් ඉවර කරනවා කියලා. ජනාධිපති කියන හැටි කියනවා මේක දැන් ඉවර කළා ඉවරයි. නමුත් මම දකින විදිහට නම් මේක නැවතත් මේ විස බීජයට ඔළුව උස්සන්න බැරි වෙන්න. අපි LTTE ඉවර කරා වගේ. එවැනි සහතිකයක් රටට දෙන්න පුළුවන් විදිහට ඉවර කරන්න නම් මෙවැනි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක පමණ අඩිතාලමක් දාගන්න වෙනවා. එහෙම නැතුව අවශ්‍ය අංශ ශක්තිමත් කිරීම දැන් බුද්ධි අංශ ශක්තිමත් කරන්න ඕනේ කියලා. ඒක මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 10,000ක් බඳගත්ත කියලා ඒක වෙන්නේ නැහැ. ඒවා ශක්තිමත් කරලා රටට මේ විස බීජ එන එක නවත්තලා ජනතාවට බයසැක නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න නම් අනිවාර්යෙන් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වෙනවා. ඒක හින්දා තමයි මම ඒ අංශයෙන් කල්පනා කරලා කිව්වේ මේ ප්‍රශ්නේ විසඳලා ජනතාවට ඒ නිදහස ඒ සහතිකය දෙන්න නම් අපට අවුරුදු දෙකක් පමණ කැපකිරීමෙන් වැඩ කරන්න වෙනවා කියලා. මම හිතනවා මේ ආරක්ෂක අංශවල ඉන්න අයත් බලධාරීන් මේක තේරුම් ගත්තොත් හොඳයි. මම දකිනවා පත්තරවල එක එක අය සම්මුඛ පරීක්ෂණ එහෙම දීලා කියනවා මාධ්‍ය හමු තියලා දැන් රටේ සාමාන්‍ය තත්ත්වය අපි වේගෙන් ගේන්න ඕනේ කියලා. සාමාන්‍ය විදියට අපි හැසිරෙන්න ඕනේ කියලා. කොහොමද සාමාන්‍ය විදියට හැසිරෙන්නේ? ඒ අතරෙම අපට එනවා තොරතුරු. ගිය සුමානේ දවස් 3කට ඉස්සෙල්ලා මට මගේ ආරක්ෂක කට්ටිය කිව්වා 13 වෙනිදා නාවල පංචිකාවත්ත ඔය වගේ පස්පලක උදේ 9 ඉඳලා දවල් 1 වෙනකොට බෝම්බ පුපුරන්න තියෙනවා කියලා. එහෙම කියන ගමන්ම අනිත් පැත්තෙන් අපි කියනවා අපි ජනතාවට කියන්න හදනවා සාමාන්‍ය විදියට ක්‍රියා කටයුතු කරගෙන යන්න කියලා. ඒක වැරදි. ඒක අසාධාරණයි. මට නම් ඒවට එකග වෙන්න බෑ. මම මේක අනුමත කරන්නේ නැහැ. අපි ජනතාව වෙනුවෙන් ඇත්තටම හිතනවා නම් වගකීවුතු නිලධාරීන් හැටියට, දේශපාලනඥයින් හැටියට, වගකීවුතු තනතුරු දරන අය හැටියට අපි එහෙම කතා කරන එක වැරදි. ඒක කිසි වගකීම් රහිතව කරන ප්‍රකාශයක්. ඒකන්ද මේව ගැන මම හිතනවා රජයක් හැටියට අපි තව ඉතාම බරපතල ලෙස මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට මම අවධානය යොමු කරන්න ඕනේ ඊයේ අපි අහපු සුන්දර කතාවට, ජනාධිපතිතුමාගේ කතාවට. මම ඒකට අවධානය යොමු කරනවා. ඒක යම් යම් දේවල් මම දැක්කා. අපට එකග වෙන්න බෑ හෘද සාක්ෂියට එකඟව. ජනාධිපතිතුමා කිව්වා මේ ප්‍රශ්නය ගැන උදේ 10 වෙනකොට සිංගප්පූරු වෙලාවෙන් වෙන්න ඇති. 10 වෙනකොට එතුමා දැනගත්තා කිව්වා. 12ට පමණ ලිපියක් දැක්ක කිව්වා. මම හිතන්නේ ඉන්ටර්නෙට් එකෙන් හරි කොහෙන් හරි වෙන්න ඇති. උපදේශ වගේක් නිකුත් කරපු ලිපියක් දැක්ක කිව්වා. ඊට පස්සේ එතුමා කරපු පළවෙනි දේ තමයි එතුමා කිව්වේ පරීක්ෂණ කමිටුවක් පත් කරා කිව්වා. මේක මෙතන මේ කිචිලි බිත්තරේ දාලා තාමත් කොක්කොක් ගානවා. ඒ අතරේ බිත්තරේ දාපු වෙලට සොයන්න අපි පරීක්ෂණ කමිටුවක් තියෙනවා. පරීක්ෂණ කමිටුව පත් කරන එකද ඉස්සෙල්ලම කරන්න ඕන. පරීක්ෂණ කමිටුව පත් කරන්න තිබ්බා සුමානයක් හමාරක් ගිහිල්ලා මේකට අත ගහලා මේ වෙන ගිනි ජාලාවෙන් පොඩ්ඩක් අපි විසඳන හැටියක් බලලා මන් දකින්නේ එතන ඉස්සෙල්ලම කරන්න තිබුණේ බලන්න වෙනවා අනිවාර්යයෙන්ම ආරක්ෂක අංශ මොකද දැන් කරන්නේ. ආරක්ෂක අංශ වලට උපදෙස් දුන්නා අගමැතිතුමා මුණ ගැහෙන්නවත් එපා කියලා. එතකොට එතනම හරි අරමුණක් නෙමෙයි ඔළුවේ තිබ්බේ. ආරක්ෂක අංශ මොකද කරන්නේ? අපි ඉන්න කාලේ නම් අතීතයේ අපි කොන්ටින්ජන්සි ප්ලෑන් කියලා දේවල් තිබ්බා. ඒ ප්ලෑන් හදලා ඒවා රියසල් කරලා ඒ වගේ පෙරහුරු කරලා ඒවා ෆයිල් කරලා හදලා තියෙනවා. හැම හමුදාවටම ඒවායේ කොපි තියෙනවා. පොලිසිය තියෙනවා. එතකොට ඔය වගේ වැඩක් වුණා නම් නියෝග දෙන්න ඉස්සෙල්ලා ඒ කොන්ටින්ජන්සි ප්ලෑන් එක ක්‍රියාත්මක වෙනවා. සබළු යන්න ඕන තැන් වලට යනවා, ඇම්බියුලන්ස් යන්න ඕන තැන් වලට යනවා, ඉස්පිරිතාල සූදානම් වෙනවා, මාධ්‍ය කොහොම සූදානම් වෙන්නේ ඒවා කරනවා. ඒ සියල්ල කරන ආකාරයක් ඒ ලිපිගොනු හදලා රියසල් හදලා තියෙන්න ඕනේ. මම දැක්ක යුද්ධ කාලෙත් අපි ඒව කරා. යුද්ධ කාලේ ඒක තමයි තමුන්නාසල දකින්න ඇති. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රතිචාර දැක්වීම ඉතා වේගෙන් සිද්ධ වෙනවා. ඒක හන්දා එවැනි දේවල් දැන් තියෙනවා කියලා මට පෙනුන්නේ නැහැ මේ ක්‍රියාත්මක වෙච්ච විදියට. අනිත් එක තමයි ඒ යුද්ධයේ අත්දැකීම් තියෙන උදවියගෙන් 50%ක් දැන් හමුදා වලින් ගිහිල්ලා තියෙනවා. හමුදා වල ඉන්න අයගේ 50%ක් හමුදා වල පොලිසිය විශේෂ කාර්ය බලකායේ යුද්ධයේ අත්දැකීම් නොලබපු අය අලුත්ම කට්ටිය ඉන්නේ. එතකොට ඒ කාලේ ජනතාවත් හමුදාත් මේක ඇඟට පුරුදු වුණා. මේකත් එක්කම වර්ධනය වුණා. ප්‍රතිචාර දැක්වීමත් වර්ධනය වුණා. දැන් එහෙම වෙන්න විදියක් නැහැ. ඒ පෙර ඒ ඒ අතීත පළපුරුද්ද තියෙන අයත් අඩුයි. ඒක හින්දා විශේෂයෙන්ම ආරක්ෂක අංශය ගැන අවධානය යොමු කළ යුතු වාක්‍ය යුක්තෝ විශේෂයෙන් මේවට සූදානම් වෙන්න ඕනේ. මේවා තේරුම් අරන් ඉන්න ඕනේ. හමුදාව කියලා අද හමුදාවට කතා කරන්න බෑ එදා තිබුණ හමුදාවට වගේ. ඒ හමුදාවේ ඇයි තිබුණ පළපුරුද්ද අත්දැකීම විශේෂයෙන්ම අවි ආයුධයක වැඩ කරනකොට බෝම්බ එක වැඩ කරනකොට ඒවා ඒ යථාර්ථවාදී අත්දැකීම ලබා ගන්න ඕනේ. නමුත් අද හමුදාවලට පොලිසියට ඒ අත්දැකීම නැහැ. ඉතින් ඒක හන්දා අපි ලබන ප්‍රතිඵල ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන පුළුවන් දේවලුත් ඒ මට්ටම වඩා පොඩ්ඩක් පල්ලෙහා තියෙනවා. ඉතින් ඒක හන්දා මෙතනදී ඒ උපදෙස් නිකුත් කරා ජනාධිපති කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ජනාධිපති ආරක්ෂක හමුදා සූදානම් කළා තිබුණාද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කමිටුවක් නම් පත් කරා. ඒ කියන්නේ කෙලින්ම ඔළුවට ආවේ මේක කාගේ හරි පිටින් දාලි ඉවරලා මම එගේ බේර ගන්න ඕනේ කියන හින්දා තමයි කමිටුවක් පත් කරේ. වැඩේ ගැස්සුන හැටි ඉස්සෙල්ලම ඔළුවට ආපු දේ තමයි මොකෙක්ගේ හරි බෙල්ල මිරිකලා ඩංගෙඩියට තියලා මම මේකෙන් පණින්න ඕනේ කියන උමනාව ඒක හින්දා කමිටුවක් පත් කරා. අපි දන්නවා ඒ වෙලාවේ ජනාධිපතිතුමා සිංගප්පූරුවේ බනානා ලීෆ් එකෙන් ලන්ච් එක ගත්තා. මුස්තෆා එකේ ෂොපින් කරා. මොකද අපේ හිතවත් යාළුව ඒ පැත්තේ ඉන්නවා. ඉතින් ඒ ඔක්කොමත් සිද්ධ වුණා. ඒක හොඳයි. ඒවා සිද්ධ වෙන අතරේ මෙතනත් අර වැඩ ටික සිද්ධ වුණා නම් තමයි අපට සතුටු වෙන්න පුළුවන්. එහෙම වුණා නම් අපට ප්‍රශ්නයක් නැහැ. එතුමා හැමදාම හේටියත් එනම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඊයේ ජනාධිපතිතුමා සාකච්ඡා කරපුවා ගැන කියාගෙන ගියා. සුමානයක් එකහමාරක් සාකච්ඡා ගොඩක් තිබිලා තියෙනවා. මේවා සාකච්ඡා කර කර ඉන්න වෙලා නෙවෙයිනේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊට පස්සේ දැනුම තියෙන අය ගෙන්නලා සාකච්ඡාත් කිව්වලු. මේකේ බෝම්බේ පිපුරුවට පස්සේ තමයි සාකච්ඡා තියන්නේ, සම්මන්ත්‍රණ තියන්නේ, දැනුම තියෙන අය ගෙන්න ගන්න. උපදේශකයෝ ගෙන්න ගත්තලු, විශේෂඥයෝ. හැබැයි විශේෂඥයෝ ගෙන්නනකොට අපිව මතක් වුණ නෑ. මොකද අපිව දැකලත් නෑ, අහලත් නෑ, අපි යුද්ධයක් කියන එක දැකලත් නෑ, තියෙන තැනක ඉඳලත් නෑ. කොහෙන්ද දන්නේ ඔය විශේෂඥයෝ ටික සොයාගත්තේ? ඒක හන්දා ඔය විශේෂඥයෝ ගෙනාව අරෝමයි කියන කතාව අපි විශ්වාස කරන්නේ නෑ. ඒව හරියට කරා නම් ඒ තැන්වල අපිත් ඉන්න ඕනේ. අපටත් පුළුවන් අඩු ගානේ 100.01ක් හරි ඒකට යම්කිසි උපදේශයක් දෙන්න. එතෙන්දිත් අරු හොඳ නැහැ, ඌ හතුර, ඒක හන්ද ඌ ගෙන්නන්න හොඳ නැහැ. මේක ගෙන්නුවට කවන්න නැහැ, ඌ මං කියන ඕන දංගෙඩියකට ලෑස්ති වෙනවා, ඕන කෙංගෙඩියකට. එහෙම ගෙන්නගෙන වැඩක් නැහැ. එතකොට හරියට මේ වැඩේ කරන්න බෑ. ඊළඟට එතුමා කිව්වා ලෝකයේ ප්‍රබල රටවල් වලට ත්‍රස්තවාදීන් පහර දුන්නා කිව්වා. එතකොට ලෝකයේ ප්‍රබල රටවල් වලට පහර දුන්නා කියලා අපි ඔක්කොමත් පහර කකා ඉන්න ඕනේ. ඒක යකහගේ වැඩ. එහෙම කොහෙද තියෙන්නේ? අපි නිකම්ම ප්‍රබල රටක් වෙලා. ඇයි ප්‍රබල රටවල් වලට ගහපුවාම ISIS අපටත් ගහනවා. දැන් අපේ නමත් අර ලයිස්ට් එකට එකතු වෙලා තියෙන්නේ. ලේසි නෑ සෙල්ලම. එතකොට ඒක හන්දා ඒ කියන්නේ අපි මේක අමුතු දෙයක් හැටියට හිතන්නේ නැතුව මේක ස්වාභාවික දෙයක් කියලා අපි හිතා ගන්න ඕනේ. නමුත් එතුවට අමතක වෙලා තියෙනවා. ලෝකයේ ප්‍රබල රටකටවත් කවදාවත් බැරි වුණා ත්‍රස්තවාදී යුද්ධයකින් පරාජය කරන්න. ත්‍රස්තවාදී යුද්ධයකින් පරාජය කරපු එකම රට අපි. එහෙම කරපු එකම හමුදාව ඉන්නේ අපේ රටේ. එතකොට ලෝකයේ ප්‍රබල රටවල් කන කෑම අපිත් ඉල්ලගෙන කන්න ඕනේ නැහැ. අපට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ප්‍රබල රටවල් කෑවට කවන්නේ අපි කන්නේ නැහැ. අපි සංවිධානය වෙලා ඉන්නවා. අපට හොඳ හමුදාවක් තිබ්බනේ. එතකොට ඒව නිකම්ම අතහැරලා දාන්න.
ඔබතුමා ඔබතුමාගේ කාලය අවසන් වෙනවා තමයි ඒක.
පහය දෙකක් විතරද?
පහයි. 10.
එතකොට ඊළඟට එතුමා තව එකක් කිව්වා. මේ රටේ මිනිස්සු අවුරුදු 32ක් ජීවත් වුණානේ බෝම්බ එක්ක. දැන් මොකද මේ බෝම්බ ගියාම ඔච්චර උඩ පයින්න කියලා ඇහුවා. යකාගේ කෙලියක් ඒක. අවුරුදු 32ක් බෝම්බ කාලා අපි එකෙන් ගැලවුණේ කොච්චර අමාරුවෙන්ද? ඊට පස්සේ අපි අවුරුදු 10ක් හොඳ සතුටින් හිටියානේ නිදහසේ. එතකොට 32ක් කෑවනම් උඹලා මැරරකම බෝම්බ කන්න ඕනේ. 32ක් කවපු එක යකෝ ඉතුරුනි කන්නත් බැරි මොකද කියලා අහනවා නිකන් ඒක මාර කතාවක්. ඒවයි කතා කියන එක නම් මං හිතන්නේ ජනාධිපති කෙනෙක් තියා සිකියුරිටි ගාඩ් කෙනෙක්වත් එහෙම හිතනවා නම් ඒක සාධාරණ කරන්න පුළුවන් කියලා මට පේන්නේ. ඒවා ඉතා බොළඳ කතා. ඊළාට නැවතත් කිව්වා මේ රටේ ජනාධිපතිවරු 5 දෙනෙක් හිටියගුව මට ඉස්සලා. ඒ 5 දෙනාය කාලෙවත් බෝම්බ ගියා කිව්වා. මගේ කාලය කොට විතරක් මෙච්චර මරහඬ දෙන්නේ මොකද කියලා ඇහුවා. ඒකත් ඉතින් අර ජාතියේම කතාවක් තමයි. ඒ 5 දෙනාය කාලේ ත්‍රස්තවාදයක් ඇති වුණා. භයානක ත්‍රස්තවාදයක්. ඒක විසඳලා මූණ දීලා සියලු දෙනා මේකට පුරුදු වෙලා අපි ඒකේ අවසානයක් දැක්කා. ඊට පස්සේ පහුගිය අවුරුදු 10යකට බෝම්බ තිබුණේ නැහැ. එතකොට ආපහු අපි මොකටද ඒ අවුරුදු 32කට ඇදගෙන යන්නේ? එතකොට ඒ 5 දෙනාය කාලේ බෝම්බ කෑවනම් එතකොට මෙයා කාලෙත් කන්න ඕනේ. එතකොට ඊළඟට එන එක්කෙනා කාලෙත් කන්න ඕනේ. ඊළඟට එන එක්කෙනා කාලෙත් කන්න ඕනේ. එතකොට අපි දිගටම ජනාධිපතිලා එන්න බෝම්බ කන්න ඕනේ. මේක මාර්ගේ න්‍යාය පත්‍රයක් කොහෙන්ද නැහැ මේ වගේ තර්ක සොයාගන්නේ. ඉතින් ඊටමතර ඊළඟට එතුමා කිව්වා බුද්ධිංශ කියන ආකාරයට ත්‍රස්තවාදීන් ඉන්නේ 150කට අඩු සංඛ්‍යාවක් කිව්වා. අපි හිතමු 149යි කියලා. ඊළඟට කිව්වා දැනට 56 දෙනෙක් අල්ලලා තියෙනවා කිව්වා. එතකොට ඒ කියන්නේ තව ඉන්නවනේ 90ක්වත්. එතකොට එහෙම තියෙද්දිත් කියනවා දැන් අපි මේකෙන් 180ක් විතර ඉවර කරලා තියෙන්නේ. මම මේ ටිකේ ඉතුරු ටිකක් ඉවර කරනවා. මමයි දෙන්නේ වැඩේ වෙන කවුරුත් නෙමෙයි. හමුදාත් නෙමෙයි පොලිසියත් නෙමෙයි මමයි දෙන්නේ වැඩේ. එහෙම කිව්වා මේක ඉතුරු ටිකක් මම ඉවර කරනවා කිව්වා. එතකොට ත්‍රස්තවාදී කියන්නේ මොකක්ද? LTTE එකේ ත්‍රස්තවාදීන් 15 දෙනෙක් ඉන්න වෙලාවේ තමයි අපේ හමුදා බටයෝ 13 දෙනෙක් මරලා 83 ජූලි මාසේ ඒ කලබගෑණිය ඇති වුණේ. ත්‍රස්තවාදීන් 100ක් වමන තව ඉන්නවා කියන්නේ ඒ කට්ටියට පුළුවන් මේ රටේ ඕන දෙයක් කළා මේ රට නැවත ගිනි තියන්න. දැන් එදා ගිනි තියීමට අවශ්‍ය වුණේ ත්‍රස්තවාදීන් 10යි 15යි. ත්‍රස්තවාදීන් 100ක් ඉන්නවා කියන්නේ අවදානම් තත්ත්වයක්. ඒක හන්ද අපි ඒවා සුළුවෙන් සැලකිය යුතු නැහැ. අනිත් එක බුද්ධිංශ ත්‍රස්තවාදීන් ගැන කියන කතා මගේ පළපුරුද්ද අනුව මම හමුදාපති වුණාම යුද්ධ පටන් ගත්තම මට බුද්ධිංශ කිව්වේ LTTE එකේ සංඛ්‍යාව බලය 9000යි කිව්වා. නමුත් අන්තිමට යුද්ධ ඉවර වුණාම අපිට තේරුම් ගියා 35000ක් හිටියා කියලා. අපි 23000ක් ඝාතනය කරා යුද හමුදා පමණක්. ගුවන් හමුදාව නායක හමුදා කරපුවට අමතරව 12000ක් වන පිටින් අල්ලගත්තා. නමුත් බුද්ධිංශ වාර්තා දුන්නේ හිටියේ 9000යි කියලා. හැබැයි ඒ කාලේ මම දැක්ක ඉක්බාල් ලතාස් එයාට LTTE එකත් ගනුදෙනු තිබ්බා. එයා පත්තරයක දාලා තිබුණා 35000ක් විතර ඉන්නවා කියලා. එතකොට බුද්ධිංශ වලට වඩා ඒ වෙලාවේ ඉක්බාල් ලතාස් ඒ හරි දේ දැනගෙන හිටියා. ඊළඟට දැන් තවුන්නාසලා මට ඒකත් මතක් වුණා බුද්ධිංශ දුර්වල කිරීම ගැන කියනවා. මම තවුන්නාසලාට වගකීමෙන් කියනවා බුද්ධිංශ වල 10ක් 15ක් අයින් කරා කියලා බුද්ධිංශ වැටෙන්නේ නැහැ. මං හමුදා බාරගත්ත වෙලේ මම බුද්ධිංශ වල හෙන්ද විතරක් ඇතුළුව බුද්ධිංශයේ හමුදා බුද්ධිංශයේ ඉහළ හිටපු 4 දෙනාම අයින් කරා. උඩම හිටපු 4 දෙනාම අයින් කරා. අයින් කරලා මං කාලතුවක්කු බලකායේ නිලධාරියෙක් එතනට දැම්මා. එයාගේ කාලි වරුණාම පාබල හමුදා නිලධාරියෙක් දැම්මා. බුද්ධ්‍යංශය හොඳට ක්‍රියාත්මක වුණා. අපි තමයි අපේ බුද්ධ්‍යංශය තමයි යුද හමුදා බුද්ධ්‍යංශය තමයි නාවික හමුදාවෙන් LTTE නැව්වලට ගහපු නැව් 9 8ක් ගැන තොරතුරු දුන්නේ යුද හමුදා බුද්ධ්‍යංශය. තන වේලාවේ ඔක්කොම අපි දුන්නා. ඒ ආකාරයට බුද්ධ්‍යංශ දුර්වල වීම එච්චර පහසුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මම තවුන්නාසයාට වගකීමෙන් කියනවා. ඒ චෝදනාව මම හිතන්නේ සාධාරණ නැහැ. බුද්ධ්‍යංශ කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා බුද්ධ්‍යංශ වැටුණා කියලා. නමුත් මම එදත් කිව්වා මගේ කතාවේ බුද්ධියංශ ශක්තිමත් කිරීම තාක්ෂණයට අනුව දියුණු කිරීම ඒව සිද්ධ වෙලා නැහැ. ඒකෙන් වෙලා තියෙන පසුබෑම ඊට වඩා ඉතා විශාලයි. බුද්ධියංශ මම කිව්වේ යුද්ධ විවරණාම එදා විපක්ෂ නායකතුමා ඉන්දෙද්දිත් මම එතුමාට කිව්වේ එතුමාට මම කිව්වා බුද්ධියංශ ශක්තිමත් කරන්න. අනිවාර්යයෙන් මේකෙන් තමයි ත්‍රස්තවාදයක් නැවත ඇතිවීම වළක්වන්නත් පුළුවන්. ත්‍රස්තවාදයේ ඉතුරු අඳුරු සෙවණැල් ටික අඳුරා ගන්නත් පුළුවන්. නමුත් ඒව සිද්ධ වුණේ නැහැ යුද්ධ විවරණාට පස්සේ. ඔය විස්සත්තියක් අයින් කරපු එක නෙමෙයි ප්‍රශ්නේ. බුද්ධියංශ ශක්තිමත් නොකරපු එකයි අපි මුහුණ දීපු ලොකුම ප්‍රශ්නේ. ඊළඟට මේ ඔත්තුව ලැබිච්ච එක ගැන අපි කතා කරා. අපි දැක්ක ලියුම් ඒ ලියුම පල්ලෙහාට යුවේ නැහැ කියලා පොලිස්පති ගෙදර ඇරියා. ඒකත් හරි අසාධාරණයි කියලා මම දකින්නේ. එයාගේ වැරදි තිබුණා. නමුත් මේ හේතුව නිසා එතුමා අරපු එක සම්පූර්ණ අසාධාරණයක් හැටියටයි මම දකින්නේ. ඒ පොලිසිය නිල ඇඳුමටම අපි කරපු අගෞරවයක් ඒකෙන් කරේ. ඊළඟට ආරක්ෂක ලේකම්. එයා අපි පොඩි කාලේ ඉඳලා දන්න කෙනෙක්. එයත් එයාගේ රාජකාරිය කරලා තියෙනවා. අපිට දැන් ඒගොල්ලෝ එක්ක සම්බන්ධතා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙම දෙයක් අපට ආවා නම් අපි කවදාවත් ජනාධිපතිතුමාට දැනුම් නොදී ඉන්නවද අපි එච්චර මෝඩයෝද කියලා ඒගොල්ලෝ අපෙන් අහනවා. කාන්ත මේක අනිවාර්යෙන් දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව ඔය ආරක්ෂක කවුන්සලයේ ඉන්න යම් යම් අය අපි එක්ක සම්බන්ධයි. අපට ආරංචි මෙම ත්‍රස්තවාදී වදුර ගැන 15 පාරකට වැඩි ආරක්ෂක කවුන්සලයේදී අදාළ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා ජනාධිපතිතුමා. ඒගොල්ලෝ කියන්නේ කියන හැම වෙලෙම මෙහෙම උඩ බලාගෙන ඉන්නලු අහලා. කිසිම උපදේශයක් දුන්නේ නැහැලු. ඒගොල්ලෝ කියපු වචන වලින් මම කියන්නේ. 15 පාරකට වැඩි අවස්ථාවක මේ කිව්වලු මේ ප්‍රශ්නේ මේ ත්‍රස්තවාදී වදුර හැම වෙලෙම කිසිම උපදේශයක් දුන්නේ නැහැලු. උඩ බලාගෙන හිටියලු අහලා. ඒක එතුමාගේ පුරුද්දක් නේ. තමුන්නාසලක් දැකලා ඇති. එතකොට ඒකව තමයි ඒකෙත් දක්වලා තියෙන ප්‍රතිචාරය. ඒතර එහෙම වුණා නම් මේක එක එක්කෙනාට පාස් කරන්න හදන එක හරිම අසාධාරණයි. ඊළඟට විපක්ෂ නායකතුමා දැන් මෙතන නැහැ. ඔව් කියන්නේ.
විමල් වේරන්සවන්තුමා.
ගරු ඍතුමනි මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි තමුනාංශල 2015 ජනවාරි 8 මේ පුද්ගලයාව ජනාධිපති කරන්න ඒ මහන්සි වෙනකොට හිතුනේ නැද්ද මෙහෙම අඤ්ඤකොරොස් කේස් එකක් වෙයි කියලා?
හිතුනේ නැහැ. හිතුණා. මට හිතුණා. මම කැවතුන්නේ නැහැ. ඒ අගමැතිතුමා දන්නවා මම තුන් පාරක් සාකච්ඡා තිබුණා. මටත් ඒකට පක්ෂයක් තිබුණා. 375,000 ඡන්ද තිබුණා. මම කැමති වුණේම නැහැ. හැබැයි තී ඒකේ සම්පූර්ණ වාකීම ඇඟිල්ල දික් කර අපිට නෙවෙයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට එතුමිය තමයි මේ කොඩි විනය ගෙනෙලා අපි මේ තත්ත්වයටපත් කරේ. නැවතත් එතුමිය නොකරත් ඒ වගේ දේවල් නොකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි පක්ෂයක් හැටියට වේදිකාවට නැග්ගා. ඒ වෙලේ සාමූහික ව්‍යායාමයක් නිසා. නමුත් මම අනිවාර්යෙන් ඒ වෙලේ කිව්වා අගමැතිතුමාටත් කිව්වා මෙයා මේ ඡන්ද දිනුවොත් අනිවාර්යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය බාර ගන්නවා කියලා. ඒක සමහරුන්ට තේරුන්නේ නැහැ. ඒක සිද්ධ වුණා අන්තිමට. ඊළඟට විපක්ෂ නායකතුමා කමිටුවක් පත් කරා කිව්වා. මම හිතනවා ඒ චේතනාව හොඳයි. නමුත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කමිටුවේ සමාජිකයින් ගැන. ඒ කමිටුව පත් කරාම එක රොෂාන් ගුණතිලක මායක ළඟින් වැඩ කරලා තියෙනවා හොඳ ගුවන් හමුදාපති කෙනෙක්. මම හිතන්නේ ඉතිහාසයේ හිටපු ත්‍රස්තවාදයට එරෙහිව ගුවන් හමුදා මෙහෙවපු හොඳම ගුවන් හමුදාපතිතුමා. ඊළඟට අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් ගැන තියෙනවා ප්‍රශ්නයක්. දැන් මේක වෙනකොටම එයාට හිතෙන්නේ නැති මටත් දැන් කොහෙට රින්ග ගත්තා නම් හොඳයි. මොකද කොල්ල ටියක් අල්ලලා හිර කරලා කප්පන් අරගෙන උන්ගේ තාත්තලෙන් සල්ලි අරන් උන්ට ගහලා දාන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ ඒවා රිපෝට් එකේ ලිව්වත් දන්නේ නැහැ. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා එයා මගෙන් හමුදා බාර ගත්තා. බාර දුන්නට පස්සේ තමුන්නාසේලාගේ නායකතුමා විපක්ෂ නායකතුමා මට කිව්වා මම හමුදාපති පත්වීමේ ලියුම දෙන ගම මම එයාට කිව්වලු ඔයා රොයල් කොලීජිය යන කාලේ කරපුවා ආයි කරන්න එපා කියලා. දැන් හමුදාපති කෙනෙකුට ලියුමක් දීලා දෙන ඇඩ්වයිස් එක. ඒ මම මේ මෙතන ඉන්න රොයල් කොලීජියට මඩ ගහනවා නෙමෙයි. නමුත් එතන ඒ කතා කරලා තියෙන්නේ මොකද්ද කියලා තමුන්නාසේලාට තේරෙනවා. ඒ ක්‍රියාකලාපයේ අනුව ඒ විකෘති වැඩගෙන ජනාධිපතිතුමා දැනගෙන තමයි එයාට හමුදාපති ධූරය බාර දුන්නේ කියලා. ඒතකොට ඒ වගේ ආයත හිතෙන්නේ නැති මේ කමිටුවට දානකොට ආපහු මට කොහේ හරි බංකරයකට හරි රින්ග ගත්තොත් පරණ පුරුදු විදියට ජොලියේ ඉන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ගේම තමයි අහන්න ඕනේ. ඔය පැත්තේත් ඉන්නවනේ සෑහෙන. ඊළඟට පහුගිය දවස්වල කතාවක් ගියා ගෝඨාභය රාජපක්ෂ කාටුන් හිටන් ඇදලා තිබුණා. මම දැක්කා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරනවා කියලා. මම මුලින්දලම කිව්වා මේ ප්‍රශ්නේදී මම රටේ පැත්තෙන් බලන ඇරෙන්න එක පක්ෂයක් ගැනවත් ආණ්ඩුව ගැනවත් විපක්ෂ ගැනවත් හිතලා නෙමෙයි කතා කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ගැන මගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් නුවරදි මහානායක ස්වාමීන් වහන්සේ වැහැදැකලා එළියට එනකොට මගෙන් ඇහුවා ගෝඨාභය රාජපක්ෂ ගැන කියලා තියෙනවා කියලා අපේ අර කොටමොඩල් ළඟ පිකප් එකක් අපි ගාවත් ඉන්නවා. එයා කියලා තියෙනවා කියලා. එයා පෞගිය දස්සල මට ත්‍රස්තවාදී ගැන පාඩම කුතු ගන්නන්න හැදුවා. හැමදේම දන්නවා දත් ගලවන්න අරින්න. එයා කියලා තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ පහුගිය දිනවල සිදුවෙච්ච සිදුවීම් සංවිධානය කිරීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා කියලා. ඒ ප්‍රශ්නේ එහෙමයි ඇහි. දැන් මේ රටේ ඉන්නවා මන්ත්‍රීතුමන්ලා සමහරුන්ට ප්‍රශ්නයක් ඇහුවම ඒකේ තියෙන වචන ටික තේරුම් ගන්න බෑ. එවාර උත්තරයක් දෙනවා ඒ උත්තරේ තව එකකට තේරෙන්නේ නැහැ. දැන් මගේ මේ මාධ්‍යයේදී ඇහුවේ පෞගිය දිනවල සිදුවුණු සිදුවීම් පිටිපස සිදුවීම් සංවිධානය කිරීම පිටිපස ගෝඨාභය රාජපක්ෂ ඉන්නවද කියලා. මම ගත්ත කට්ටම කිව්වා මම එහෙම හිතන්නේ නැහැ කියලා. මම දන්නවා අනිවාර්යයෙන්ම අපේ තියෙන වෙන ප්‍රශ්න. ගෝඨාභය මගේ ආණ්ඩුවෙත් කීප දෙනෙක් මයෙන් ඇහුවා දැන් ඔයා ගෝඨාභය රාජපක්ෂ එක්ක ටිකක් හිතවද්ද කියලා. මම ප්‍රසිද්ධිය කියන්න ඕනේ මේක වාර්තා වෙන්න ඕනේ රාජපක්ෂලත් එක්ක මගේ තියෙන ආකල්ප වෙනස් වෙලා නැහැ. ඒ ආකල්ප අතීතයේ තිබුණා වර්තමානයේ තියෙනවා අනාගතයේත් තියෙනවා. ඒ කියන්නේ සුහදව හිටපු කාලේ තිබිච්ච නැහැ මේ කියන්නේ. දේශපාලනේ රාවට පස්සේ. ඒ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්නත් බෑ යම් හේතු කාරණා නිසා. නමුත් ගෝඨාභය එහෙම කරාද කියලා ඇහුවාම
ඔබතුමායි කාලේ අවසන් වෙනවා.
ඇහුවාම මම කිව්වා මම හිතන්නේ නැහැ හැම එකක් කරා කියලා. ඊට පස්සේ මම එහෙම්ම කිව්වා එයාට එහෙම දෙයක් කරන්න වර්තමානයේ හැකියාවකුත් නැහැ කියලා. ඉතින් ඒක අල්ලගෙන ඉවරලා කොට මොඩල් ළඟ පිකා මේ වගේ කට්ටිය ආපහු හදනවා. දැන් මම ගෝඨාභයත් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නවා කියලා හිතා. තවුන්නාසල හිතනවාද මේ ඉන්න සියලු දෙනා කවුරු ඩීල් දැම්මත් සරත් ෆොන්සේකා ඩීල් එකක් දාගනී කියලා එයත් එක්ක මම හිතන්නේ මොලේ හොඳට වැඩ කරන මිනිහෙක් කවදාවත් හිතයි කියලා. ඊළඟට ආරක්ෂක ලේකම් ගැනත් මම වචනයක් කියන්න ඕනේ. මගේ බැච්මේට් මට කලින් හිටපු හමුදාපති හොඳ මහත්තයෙක්. හරිම වැදගත් සාන්ත තෝමස් විද්‍යාලයට ගිහිල්ලා තියෙනවා. ශීලාචාරකම තියෙනවා. එයා ගැන පොඩි කතාවක් මම කියන්නම්. මොකද ඊයේ ජනාධිපතිතුමා වර්ණනා කරපු හින්දායි මම මේක තමුන්නාසලට කියන්නේ. 2004 ජෙනරල් බලගල්ල හමුදාපති ධූරයෙන් අස් කරන්න ඕන වුණාම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජෙනරල් කෝට්ටේ ගොඩට එන්න කිව්වා. එයා හම්බෙන්න. එතකොට ජෙනරල් කෝට්ටේ ගොඩ 4 වෙනවා. දෙවෙනිය හමුදාවේ මටත් එන්න කිව්වා. ඒ වෙලේම හම්බෙන්න. මම එතකොට හමුදාවේ 4 වෙනියා. 3 වෙනියට එන්න කිව්වේ නැහැ. අපි දෙන්න ගෙන්නලා එතුමේ අපි දෙන්න එකට තියලා නෙවෙයි වෙන වෙනම අරන් එකම ප්‍රශ්නේ ඇහුවා. අහව ප්‍රශ්නේ තමයි අද ඔබතුමා හමුදාපති නම් මේ සාම සාකච්ඡා ත්‍රස්තවාදීන් අද කඩකළොත් ඔබතුමා හමුදාපති හැටියට මොකද කරන්න කියලා. මම මාවිල්ලාරුවේදී කරපු එක කරන්න කිව්වා. මං කිව්වා මේක කඩ කරොත් මම හමුදාපති නම් මම නැවතත් අනිවාර්යයෙන්ම ප්‍රතිපහාර එල්ල කරලා ත්‍රස්තවාදී පරාද කරනවා. ජෙනරල් කෝට්ටේ ගොඩ කිව්වා මම හමුදාපති නම් මම අඩි දෙකක් පස්සට ගිහිල්ලා බංකර් පෙල්ටික ශක්තිමත් කරගෙන සාම සාකච්ඡා පටන් ගන්නකම් අල්ලන් ඉන්නවා කිව්වා. චන්ද්‍රිකා බණ්ඩාරනායකම තියෙන කෙලිම තීරණය කරා ඔබතුමා හමුදාපති ඔබතුමා දෙවෙනිය කියලා මට කිව්වා. ඒ ආකාරයට ජෙනරල් කෝට්ටේ ගොඩ එක්සත් ජාතික පක්ෂයෙන් සාම සාකච්ඡා වලටත් අරපු නියෝජිතය. එතුමා ඒ අංශයෙන් හොඳයි. සාමයට හොඳයි. සාම සාකච්ඡා වලට හොඳයි. ආරක්ෂාව ඩිෆෙන්ස් සඩ වලට හොඳයි. නමුත් මේ අවස්ථාවේදී ත්‍රස්තවාදීන් එක්ක සෙල්ලම් කරනකොට සාමයයි අතීතේ ඒවා කරලා තමයි අපි යනගත්තේ හැමදාම. මේ ත්‍රස්තවාදීන් එක්ක සෙල්ලම් කරනකොට ප්‍රහාරක මෙහෙයුම් කරන්න පුළුවන් ඔෆෙන්සිව් මයින්ඩ් එකක් තියෙන ඒ වගේ අයත් එක්ක තමයි අපිට වැඩ කළ යුත්තේ. එහෙම නැත්නම් මේවා සාර්ථක වෙන්නේ නැහැ. අන්තිමේ මගේ බැච්මේට් මගේ අතීත මිත්‍රයා පස්සේ හමුදාපතිලා කාලේ අපි තරහ වුණා. ඒක හන්දා එයා හමුදාපති වුණාම මං ගැන එයා බය වුණා. මම දෙවෙනියානේ. එතකොට ප්‍රශ්න ඇති වුණා. නමුත් ඒ ආකාරයට ඒව අමතක කරලා මේ හමුදාපති ආරක්ෂක ලේකම් ගැන මම විස්තරයක් කිව්වේ. එතකොට තමුන්නාසලාට හිතා ගන්න පුළුවන් ඉදිරියේදී මොන මොන දේවල්ද අපිට මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඊළඟට පාස්කු ඉරිදා මේ සිද්ධිය වුණේ මලවුන්ගේ නැගිටීම සමරන වෙලාවේ. ඔය පැත්තේ ඉන්න මලවුන්ගේ එක්කෙනෙකුට නැගිට්ටා. ඇවන්ගාඩ් විජේදාස. මැරිලා වගේ ඉඳලා පහුගිය මාස 6ක් විතර එකපාරට නැගිටලා දැන් මේකෙන් ලකුණු දාන්න පටන් ගත්තා. එක එක ප්‍රකාශනිකුත් කරන්න පටන් ගත්තා. මම මේක ගැන කලින් කියලා තිබ්බා කිව්වා. එයා මොනවද මේවා ගැන කියන්නේ? මේවා ගැන කියන්න වෙනම ආරක්ෂක අංශ කට්ටිය හිටියා කැබිනට් එකේ. ඒවා සම්බන්ධයි. කැබිනට් එකේ ඉන්න හැමෝම කියනවා කර තියාගෙන ජනාධිපතිට දුවන්නත් බෑ, අගමැතිට දුවන්නත් බෑ. එතකොට ඒ වගේ මළවුන්ගෙන් නැගිටින්න උත්සාහ කරාට මේ අවස්ථාවේ ඒ කියන්නේ බොරදියේ මාළු බාන්න හදන මාළු බාන්න ඒවා කරන්න හදන්න එපා කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. රජයත් එක්ක එකතු වෙලා අපටත් ආශිර්වාද කරලා හරි ගමනක් යන්න ලෑස්ති වෙන්න. ඊළඟට ගරු මන්ත්‍රීතුමා, මම දන්නවා ඔබතුමා යුරෝපයට හරි බයයි. හැබැයි ඔබතුමා යුරෝපයට සමහර වෙලාවට ආදරේ දිස්නේලන්ත පැත්තේම යනකොට නම් ඉතින් තනිකරම සුද්දා වගේ තමයි යන්නේ. එහෙම තමයි ඉන්නත් ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ළමයිත් ඉන්නේ එහෙ. නමුත් මම ඔබතුමාට කියන්න ඕනේ අර ගිවිසුම ගැන ඔබතුමා කතා කරා මම දැක්කා ටෙලිවිෂන් එකේ. දැන් ඒ ගිවිසුම් වල හුඟාක් රටවල් ලෝකේ ප්‍රබල රටවල් එක්ක ඒ වගේ ගිවිසුම් තියෙනවා. හැබැයි ඒ ගිවිසුම් වල තිබුණාට ඒ ප්‍රබල රටවල් වලට ඕන වෙලාවට එහෙම හමුදා එවන්න බෑ මොනවා ගිවිසුමකින්වත්. ආරාධනා කරොත් අවශ්‍ය වුණොත් තමයි ගෙන්න ගන්න පුළුවන්.
විමලන සන්තිතුමා,
ඔබතුමා ඒ කියන්නේ පිටු හතරක් වෙලා තිබුණා අවුරුදු 10කට පමණක් බලපාන පරිදි යම් යම් සේවා සැපයුම් සපයන්න ඒ එක්සත් ජනපදයේත් එක්ක අත්සන් කර තිබුණු ගිවිසුම. මේ ආණ්ඩුව ඒක අවුරුදු 10 සීමාව පැනනට පස්සේ කාල රාමුවකින් තොරව පිටු 4 ගිවිසුම පිටු 80ට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා වැඩි කළා. ඒකේ තියෙනවා එක තැනක, ඔබතුමා මේක අධ්‍යයනය කළාද නැද්ද මම දන්නේ නැහැ. ඒ ගිවිසුමේ එක තැනක තියෙනවා ඇමරිකානු හමුදා අනුකණ්ඩ 7ක පමණ නාමලේඛනයක් දාලා හදිසි තත්වයකදී ඒ මේ පහත සඳහන් අනුකණ්ඩ වලට පැමිණීමට අවස්ථාව තියෙනවා කියලා. ඒතකොට හදිසි තත්වය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වෙන හදිසි තත්වයක්ද, මේ රට තුල ඇති වෙන හදිසි තත්වයක්ද කියලා ඒක පැහැදිලි නැහැ. නමුත් හදිසි තත්වය කියන එක ආවරණයක් හැටියට අරගෙන එන්න පුළුවන්කම මේ ගිවිසුමත් එක්ක දැන් හදාගෙන තියෙනවා. මම මේක හොදාකාරවම දන්න හින්දායි ඒ කාරණේ අවධාරණය කරන්නේ.
මේවා යමතුමා, ඒක අනිවාර්යයෙන්ම ඒ ගිවිසුම් වල තියෙන අවබෝධය තමයි ආරාධනාවක් ඇතු වෙන්න ඕනේ. එහෙම නැතුව આવොත් අනිවාර්යයෙන් මේ කියන්නේ ඒගොල්ලෝ අපිට හමුදා ප්‍රහාරයක් එල්ල කරා කියලා ඒ වෙලාවට අපිට සලකන්න වෙනවා. එහෙම වුණත් ගිවිසුමකින් තියෙන ගිවිසුමක තිබ්බට හරිසි තත්වයක් කිව්වම ඒක තමයි ඒක මට තේරෙන විදිහට නම් හමුදා වල අපි තේරුම් ගන්න හැටි. ආරාධනාවක් වුණොත් අපිට උදව් කරන්න එන්න පුළුවන්. එහෙම නැතුව આવොත් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් ඒගොල්ලන්ට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්න. එහෙම නැතුව આવොත් ඒ කියන්නේ ඒගොල්ලෝ අපට විරුද්ධව හමුදාව යොදවලා තියෙනවා.
ඔබතුමාට
තා පොඩියලා වයන්න.
කාලේ නෑ.
තා චුට්ටයි. තා විනාඩි දෙකයි. මේ තියෙන ඔක්කොම දෙන වෙලාව. ඒ එහෙමයි ඒක වෙන්නේ ගරු මන්ත්‍රීතුමා. ඒගොල්ලෝ එහෙම නැතුව આવොත් අනිවාර්යයෙන්ම මේ කියන්නේ මේ රට ගන්න පහර දීමක්. එහෙම වුණොත් අපට යුද්ධ ප්‍රකාශ කරලා ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
නිමිරකුලමන්තුම
යාකාරයෙන් දිනවකවානු නැති ගිවිසුමකට රජයේ එළඹුණේ කුමන කාරණාවක් මතද කියන එක ඔබතුමාට යුද විශේෂඥයෙක් හැටියට පැහැදිලි කරන්න පුළුවන්ද?
මොකද මටත් තේරෙන හැටි
දකින්නේ නම් මේක රටට විශාල අවදානමක් ඇතිවන ආකාරයේ ගිවිසුමක්.
ඔව් අනිවාර්යයෙන්ම
දිනවකවානු නැතිව මෙවන් ක්ලෝසස් මෙවන් වැකි සමග ගිවිසුමට එළඹීම.
ඔව් මන්ත්‍රීතුමා, මාත් හිතනවා ඕනම ගිවිසුමකට කාලවකවානුවක් තියෙන්න ඕනේ. හමුදා ගැන විතරක් නෙවෙයි ඕනම ගිවිසුමකට. මොකද දේශපාලන වාතාවරණ වෙනස් වෙනවා, රටවල් ඉන්න ස්ථාවර වෙනස් වෙනවා. ඒකන්ද ඒවා දිනවකවානු නැතුව එහෙම දන්න එක අනිවාර්යෙන් සංශෝධනයක් කිය යුතුයි කියලා මමත් ඔබතුමා කියපු දේ ගැන නැවතත් එකඟ වෙනවා. ඊළඟට මෙතන කතා කරා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගැන. ඒකේ තියෙන යම් යම් දේවල් අපි දැක්කා. සමහර දේවල් අපි දන්නවා. ලෝකයේ දියුණු රටවල් වල චූදිතයන්ට එරෙහිව ක්‍රියා කරන ආකාරය එක එක ආකාරයෙන් කරනවා. සමහර තැන් වලට වඩා දැන් අපි දන්නවා අර 30 ගණක් විතර ස්විට්සර්ලන්තයේද කොහෙද ත්‍රස්තවාදියෙක් වෙඩි තියලා මිනිස්සු ඝාතනය කරා. උපරිම දඬුවම ඒගොල්ලන්ට දෙන්න පුළුවන් අවුරුදු 7ක සිර දඬුවම පමණයි. ඒ වගේ ලෝකයේ එක එක රටවල් වල එක එක සීමාවන් වලට ඇතුල් වෙනවා. ඒවා මම හිතනවා කතා කරලා සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ පණතේ තියෙන සමහර ඒවා රිලැක්ස් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම පාපෝච්චාරණ බාර ගන්න බෑ කියන දේ වගේ දේවල්. ඊට පස්සේ පොලිස් අත්අඩංගුවේ ඩිටෙන්ෂන් ඕඩර්ස් නැතුව තියා ගන්න පුළුවන් කාලය. ඒ වගේ ඒවා රිලැක්ස් කරලා තියෙනවා. ලෝකයේ රටවල් දියුණු වෙනකොට හුඟක් රටවල් වල ඒ තත්ත්වයට ගමන් කරලා තියෙනවා. අපිටත් නම්ශීලී වෙන්න වෙයි අනාගතේ. හැබැයි අතරෙන් මම තව එකක් මතක් කරන්න ඕනේ. ඔය තියෙන පීටියේක තිබුණ පරණ පීටියේකෙන් තමයි මම යුද්ධය ඉවර කරපු හමුදාපති. යුද්ධය ඉවර කරායින් පස්සේ හමුදාපතිට විරුද්ධව චෝදනා ගොනු කරා පීටියේක. ත්‍රස්තවාදී මර්ධනය කිරීමේ පණතෙන් තමයි මට චෝදනා ඉල්ල කරේ. එතකොට ඒ කියන්නේ ඒ තිබුණ පණතෙත් වැරදි කරන්න පුළුවන්, කතා හදාගන්න පුළුවන්, කාට හරි හිරදඬුවම් දෙන්න පුළුවන් තැනට ගෙනියන්න ඒ වගේව කරන්න පුළුවන් හැකියාව තිබුණා. ඒකන්ද තිබුණ පණත ගැනත් අපි ඒක ආරක්ෂා කරන්නම කෑ ගහන එකෙත් එච්චර තේරුමක් තියෙනයි කියලා මට පේන්නේ නැහැ. නමුත් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා බහුතරයේගේ අදහස් අරගෙන විසඳා ගන්න එක හොඳයි කියන එක මාත් පිළිගන්නවා. මම හිතන්නේ මේ තියෙන ප්‍රශ්න අතරේ ඔය වගේ වල්ලාගෙන කාලය නාස්ති කරන එක ආණ්ඩුව අනවශ්‍ය වැඩක් හැටියට මාත් දකින්නේ. අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේ වෙලාවේ ඉතා කනගාටුදායකයි. අපි දකිනවා අපේ ඉන්න දේශපාලනඥයෝ සමහරු ඉන්නවා, විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයෝ. ඒ වගේ අයටත් නොයෙක් නොයෙක් මඩ පහරවල් ඇඟි දික්කිලි සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම දන්නවා රිෂාඩ් බදිවුදී නැමැතුමාගේ සහෝදරයෙක්ගේ යම් කිසි සම්බන්ධයක් ගොඩනගලා වගේ තියෙන එකක් හරි නැති එකක් හරි ගැනත් කතාවක් යනවා. එතකොට මම දකින්නේ යමතිවරයාට ඒ චෝදනා කරන එක වැරදි. දැන් උදාහරණයක් හැටියට මා මරන්න මරාගෙන මැරෙන බෝම්බය ගේන්න උදව් කර පුද්ගලයා මගේ ගෙදර හිටිය අවුරුදු පහක් හමුදා කෝකියෙක් හැටියට යාපනයේ ඉපදිච්ච මුස්ලිම් තරුණයෙක් එල්ටීටීඑ එකට බැඳිලා තමයි ඊට පස්සේ එල්ටීටීඑ එකට බැඳිලා ඊළඟට හමුදාවට බැඳුණා. ඒකර මගේ ගෙදර යාපනයේ මම සේවය කරද්දී මගේ කෝකිය හැටියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මගේ අධිසහායකලා එයා කොළඹට අරන් ආව ඇවිල්ලා මගේ ගෙදරත් මට කෑම පිසුව අවුරුදු 3ක් එහෙම ඉඳලා මරාගෙන මැරෙන බෝම්බකාරිය එයා උදහුදා මූලස්ථානයට ගෙන්නගත්තා. ඒතර එහෙම ඉන්න අතරේ එයා මොනා හරි කරලා හමුදායේ වෙන කෙනෙක් මරන්න බෝම්බකාරියෙක් ගෙන්නගත්තා නම් එතකොට මට කියන්න පුළුවන්ද මං කෝකිය අවුරුදු 5ක් තියන් හිටපිනා මමත් ත්‍රස්තවාදයට උදව් කරා කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නේදී මම ඉල්ලා සිටින්නේ අපි සියලු දෙනාම මානුෂිකව මේ ප්‍රශ්නේදී බලන්න ඕන. දේශපාලන වාසි ගන්න අපි උඩ බලාගෙන කෙල ගහගත්තොත් රිෂාඩ් බදිවුදී නැමැතුමාට අද කෙල ගැහුවොත් එට තව කාට හරි කෙල ගහන්න පුළුවන්. ඒකන්ද එවැනි දේවලදී මම හිතනවා අපි දේශපාලනඥයින් හැටියට රටේ නායකයින් ජනතා නියෝජිතයින් හැටියට ඉතා වාකීමෙන් වැඩ කර යුතුයි කියන එක මගේ මතයයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට කේලිය රඹුකැල්ල ගර්මන්තුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
උලස්සන ගර්මන්ත්‍රිතුමියනි, තාමත්ම වැදගත් ඒ වගේම මහා ඛේද වාචකයකට පසුව මේ සම්බන්ධව මේ වෙන සාකච්ඡාවට යම් දායකත්වයක් ලබා දීමට ඉඩ ලැබීම සම්බන්ධව මම පෞද්ගලිකව සතුටු වෙනවා. ෆීල්ඩ් මාර්ෂල් ජෙනරල් ෆොන්සේකා මැතිතුමා එතුමාගේ කතාව ආරම්භ කරේ මේ සිද්ධිය සිදුවෙච්ච දවසේ සිට එක එක්කෙනාට චෝදනා සහ ප්‍රතිචෝදනා ඉදිරිපත් කිරීම පමණයි වුණේ කියලා. මම හිතනවා එතුමාගේ ඒ වාක්‍ය අරණිත් සියලුම දේ වුණෙත් ඒ දේම තමයි. පළවෙනි වාක්‍ය පමණයි එතුමා එහෙම කීවේ. හැබැයි දෙවනි වාක්‍යේ ඉඳන් අවසාන වෙනකම්ම තවත් කාට හරි චෝදනා කිරීමක්ම තමයි සිද්ධ වුණේ. ඒ නිසා ඒ චෝදනාවේ විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ එහි යම්
ගරු සරත් වංශික
මැතිතුමා බලාපොරොත්තු වෙන්නේ මේ මෙතනින් එහාට ඒ වැඩි හදාගෙන යන්න ඕනේ කියන එකයි constructive criticism.
ඒ චෝදනාවලදී ඔබතුමා ඉදන් කියපු එක කරුණක් මම මතක් කරන්න කැමතියි. කිව්වා අහවල් රටවල් ගානක ජාතිකන්තරයේ ප්‍රබල රටවල් වල මේක වෙනවා, ඒ නිසා ලංකාවේ උනත් කමක් නැහැ කියලා. ගරු ආණ්ඩුකාරතුමා, ගරු අගමැතිතුමා මේ ශ්‍රියාදයේ කතාව පටන් ගන්නකොටම කිව්වේ ඒකයි. රටවල් නම් කර අරහවල් රටේ සිද්ධ වුණා, මේ රටේ සිද්ධ වුණා, මේ සදේ සිද්ධ වුණා. ඒ නිසා මෙහි සිද්ධ වීම සාමාන්‍ය දෙයක් කියන එකයි කිව්වේ. ඔය කියමු කතාවම. ඉතින් ඔබතුමා අර අගමැතිතුමා අතාරලා ජනාධිපතිතුමා ගැන විතරක් කියපුවේ ඒකේ පොඩි අඩුවක් මම දැක්ක ඒකයි මම මේ නිවැරදි කරන්න කතා කරේ. ඒක නිසා ඒ ගැන ඊට වඩා කාලයක් ගන්න සූදානම් නැහැ. එවැනි දිගින් දිගටම එවැනි කර්මු කාරණා සිද්ධ වුණා. විශේෂයෙන්ම පාස්කු ඉරිදා දිනේ ඇතිවෙච්ච මේ සිදුවීම ජනරල් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මැතිතුමා කියන විදිහටම වළක්වා ගන්න තිබ්බ ඛේදවාචකයක්. වළක්වා ගන්න තිබ්බ ඛේදවාචකයක් නම් 360ක් මැරෙනකොට 4500ක් තුවාල වෙනකොට ඒකට වගකිවිය යුතු පුද්ගලයෙක් නැද්ද? ඒ වලක්වීමට හැකියාවක් තිබ්බ ප්‍රශ්නයක් නම් ඛේදවාචකයක් නම් ඒ වැළැක්වීමට තිබ්බ කරුණු ක්‍රියාත්මක නොවීම ගැන කවුරු හරි වක් කියන්න ඕනේ නැද්ද? කවුරු හරි වක්කීම බාර ගන්න වෙනවා. මේ සති කීපය තුළ මේ සාකච්ඡාවලදී හැම වෙලෙම උනේ ඔය කියපු කතාව තමයි කාට හරි දෝෂාරෝපණය කරලා බෝලේ පාස් කරපු එක. රජයක් කියවහම ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය. ඒකයි රජය. හැබැයි ඒ රජයක් කියන එකට මේක ජනාධිපතිතුමාගේ කොටස, මේක මගේ කොටස. ජනාධිපතිතුමා පොලිසිය භාර අරන් මාස 3යි. අවුරුදු 4කට වැඩි කාලයක් පොලිසිය භාරව තිබ්බේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ ඒ වැඩපිළිවෙල හරහා. ඒ නිසා මේ එක එක්කෙනාට බෝලේ පාස් කරලා මේ දේ කරනවා නම් මම යෝජනා කරනවා මේක මිනිමැරුමක් කියලා. මොකද වලක්වා ගන්නට තිබ්බ ඛේදවාචකයක් නම් ඒ මිනිමැරුමකට වග කියන පුද්ගලයන් බවට පත් වෙනවා. මේ සම්බන්ධව කරුණුකාරණා දැනගෙන නොදැනසේ හිටලා ඒ වෙච්ච අපරාධය. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි අතිගරු අගරජුතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා. ඒ පැහැදිලි ප්‍රකාශයේ එතුමා කියනවා අප වාසනාවන්තයි සිංහල බෞද්ධ රටක ඉපදෙන්න. අපි වාසනාවයි සිංහල බෞද්ධ රටක සහජීවනයෙන් ජීවත් වෙන්න. අපි වාසනාවන්තයි මෙහෙම රටක ඉපදෙන්න. හේතුව ඒ බෞද්ධ දර්ශනය නිසා සහජීවනය කියන එක ඉතා උපරිම මට්ටමින් අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඊය පෙරේද කිව්වා සිංහල ජාතිය කියන්නේ අරටුවක්. ඒ අරටුවත් එක්ක එල්ලෙන වැල් ටික තමයි අපි. ඒක අපි පිළිගන්න ඕනේ කියලා. ඒ වගේම මේ දවස්වල තමුන්නාසලා දන්නවා ගරු ඇන්ටන් චාල්ස් තෝමස් පියතුමා මෙන්න මෙහෙම කතාවකුත් කියනවා. මේ රට බෞද්ධ රටක් නොවුනා නම් ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම් සහ හින්දු කියන කාටවත් නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. අද මේ රටේ ජීවත් වෙන හැම කෙනෙක්ම අත්විදින මේ නිදහස අපිට ලැබෙන්නේ බෞද්ධ දර්ශනයේ පවතින අනුහසින්. මේක තමයි අපිට පිළිගන්න වෙන ඇත්ත. හැබැයි මොකක්ද උනේ? මේ වැරද්ද කොහෙද උනේ? මේ වැරද්ද අද දැන් බෝම්බ පත්තු වෙලා ජීවිත විනාශ වෙලා ඒ සම්බන්ධව ක්‍රියා කරපු නැති හැම දෙනාටම දෝෂාරෝපණය කරගෙන යනවා. හැබැයි මේකේ පසුබිම බලන්න 1978 ජයර් ජාවදන ජනාධිපතිතුමා විසින් ගෙන යන ලද අලුත් විවස්ථාවේ බොහොම පැහැදිලිව ඉතාමත්ම දුරදක්ෂ දුරදකමින් එතුමාගේ බොහෝ දේවල් වලට මම එකඟ නැහැ. නමුත් එකඟ වෙච්ච එක දෙයක් මම කියන්නම්. 112 මාරක් ඡන්ද ගන්න අවශ්‍යතාවයක් තිබ්බ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. ජාතික මට්ටමේ මෙන්න දේශපාලන හෝදාපාලුව පටන් ගන්නවා. දේශපාලන පාවාදීම පටන් ගන්නවා. දේශපාලන වශයෙන් තමන්ගේ සුළු පක්ෂ වෙනුවෙන් දන ගහලා වඳින එක පටන් ගන්නෙද 1988 අශ්රාෆ් මැතිතුමා පළවෙනි මතාවට ආගම මුල් කරගෙන දේශපාලන පක්ෂයක් හදනවා. මුස්ලිම් කොංග්‍රස්, ලලිත් අතුලත් මුදලි මහත්මය හම්බෙලා රණසිංහ ප්‍රේමදාස මහත්මයා ගාවට ගිහිල්ලා 112/105 කරගත්තා. ඒ 105 කරගත්ත එකේ විපාකය තමයි අද මේ විඳින්නේ. මෙතන මීට ඉස්සෙල්ලා කතා කරා අපේ කබීර් හෂීම් මැතිතුමා. බොහොම ලස්සනයි අපි දැක්ක කබීර් හෂීම් කතා කරනවා. ඒ අන්තවාදයෙන් පිටපැනලා. මොකද ඔහු කියනවා ප්‍රධාන ධාරාවේ ඉන්න අයකට නැහැ කියලා. මේ ප්‍රධාන ධාරාවේ ඉන්න අයකට නැති වෙන්න හේතුව ප්‍රධාන ධාරාවේ තියෙනවා වෙනම දර්ශනයක්. එක්සත් ජාතික පක්ෂයේ වෙනම දේශපාලන දර්ශනයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන දර්ශනයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දර්ශනයක් තියෙනවා. දෙමළ සම්දානයේ දේශපාලන දර්ශනයක් තියෙනවා. අන්තවාදීත්වය නෙමෙයි එතන එන්නේ. එතන අන්තවාදීත්වය එන්නේ 3-4 දෙනෙක් දිනාගත්තට පස්සේ භාගයෙන් කරන්න එහෙම නැත්නම් කේවල් කරන්න එක පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරපු එකේ ප්‍රතිඵලයක් අපි 2015 දැක්කා. 2015න් පස්සෙත් අපි දැක්කා. මේ පාර්ලිමේන්තුවේම පළාත් පාලන පළාත් සභා පනත කල් දානකොට පළාත් සභා පනත ගේනකොට හවස පහට ඡන්ද තිබ්බ එක රෑ 9 වෙනකන් ඇද්ද රිෂාඩ් බදූ දෙන් නැතුමා ඒ වගේම හකීම් මනෝ ගණේෂන් ලගේ ලගේ වල්ලෝට බුදියාගෙන හිටපුවා එක් කරගෙනද මේ දේශපාලන සෝදාපාලුව දේශපාලන වන්නපත්තිකම ඇති කරේ එතනින් පස්සේ එනිසා මම පළවෙනියෙන් යෝජනා කරනවා මේ සභාවට මේ සම්බන්ධව දීර්ඝ කාලීන විසඳුමක් ඕන නම් ජාති නාග මුල් කරගෙන දේශපාලන පක්ෂ නිර්මාණය කරන්නට එපා ප්‍රධාන මේ 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 පළාතේ බදෝදීන් මොහොමඩ් මැතිතුමා ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ලංකාවේ අධ්‍යාපන මැති කවුරුත් ගිහිල්ලා කිව්වද ඔහු ජාතිවාදයක් හේඳ දෙන්න එපා කියලා බගිරේ මාකර මැතිතුමා මේකේ කතානායක කවුරුත් කිව්වද එපයි කියලා නෑ හැබැයි මේ පුංචි පුංචි පක්ෂ හදාගෙන 105ට අඩු කරගෙන මේ කරන විප්ලවය මේ කරන නින්දිත කටයුත්ත නිසා තමයි මේවා සියල්ල පටන් පවුගේ අවුරුදු 7 8 අපි ඉස්කෝලේ යන කාලේ අපි දැකලා තියෙනවද අපි ඒ කාලේ කාන්තා ඉස්කෝල වලටත් යනවා අපි දැකලා නැහැ මුකාර්ද මොකද්ද මූණ වහගෙන ඉන්න එක අපූර්වට හිටියා මගේ මිත්‍රයා මම නම් කියන්න කැමති නැහැ මෙතන ඉන්නවා අමතිවරයේ පළවෙනි සැරේ මට නෝනත් එක්ක හම්බුණාම බොහොම ලස්සනට හිටියා හැබැයි අවුරුදු දෙකකට පස්සේ එනකොට අන්න මොකද්ද එකක් දාගෙන එනවා හැබැයි එතකොට අර කියාපු කතාවල් නැහැ ඒක තමයි ආගමික කියලා හැබැයි එදා එහෙම ආගමික එකක් තිබ්බ නැහැ පහුගිය අවුරුදු කීපය තුළ තමයි මේ විනහිය මේ රටට සිද්ධ වුනේ මෙරටේ පාසල් පටන් ගත්ත සිංහල ඉගෙනීම තහනම් කරා මෙරටේ ඉතිහාසය ඉගෙනීම තහනම් කරා විදේශ ආචාර්යවරු ගෙන්න ගත්ත සීමාවක් නැතුව මේවට ඉඩ දෙන්න පටන් ගත්ත මේක කාරු හරි කියයි 2013 උනේ 15 උනේ මම මේ 13ද 15ද නෙමෙයි මම මේ කියන්නේ මේ රටට වෙන විනහිය මේක සිංහල බෞද්ධ රටක් මේක නැහැයි කියන්න බෑ කාටවත් මේකේ බොහොම පැහැදිලිවම මම කියනවා ශ්‍රී ලංකාව යන තවත් එක් රටක් පමණක් නොවන අතර අති දුර්ලභ සම්මා සම්බුදු ධර්මය ලොවක් වෙනුවෙන් දරා සිටින ධර්ම භාණ්ඩාගාරයක එක තමයි මේකත් එක්ක ජීවත් වෙන්න බැරි නම් සහජීවනය කියන්නේ මේකද කොහෙද සහජීවනයක් තියෙන්නේ පට්ටපල් බොරුවක් මේ සහජීවනය කියන්නේ දිගනේ දිගනේ ඇති වෙච්ච සිදුවීමේ මම දිගනේ මට බා මගේ කොට්ටාසේ 109 දෙනෙක් IRCP එක යටතේ චාර්ජ් කරා ෆොටෝ අරගෙන ෆොටෝ වල හිටපු අය ගිහිල්ලා චාර්ජ් කරා මාස 3ක්ම ආරක් යනකම් අප ගන්න බැරුව ගියා ගියා ගියස් සතියේ බ්‍රහස්පතින්දා අකුරණ ප්‍රදේශයේ තවත් ප්‍රදේශ කීපයක කැටි මන්න පොළව කොර අල්ලගත්ත සියලු දෙනා පැය දෙකෙන් නිදහස් කරලා දැම්මා මැජි මහේස්ත්‍රාත්වරයා කියනවා මට බලයක් නැහැ මොකද ත්‍රස්ත පනතර යට තේ නෙමේ දැම්මේ කවුද මේ වටවක් කියන්නේ කවුද මේ වටවක් කියන්නේ මාතෝ මාතෝ මේ බාලන්ස් කතා කියන්න එපා මෙතන මේ වැදගත් සාකච්ඡාවක් යන්නේ පොලිසිය තියන්නේ වෙන කාගේවත් නෙමෙයි පොලිසිය පැහැදිලිව තියන්නේ රජේ පොලිසිය තියන්නේ රජේ පොලිසිය තියන්නේ රජේ මොනවාද මම වැදගත් විදියට තමයි කතා කරන්නේ මං හිතන්නේ තමුන්නාන්සලාට හිතේ අමාරුයි තමුන්නාන්සලාගේ අද බැටික්ලෝ අද මඩකලපුවේ අද මඩකලපුවේ අහු වෙනවා අක්කර 15ක් අක්කර 15ක් අහු වෙනවා එහෙම ඒත් එක්කම ඒකේ පුහුණුකම් එහෙම තමයි ත්‍රස්තවාදීන් පෝෂණය කරන තැන ඒ වගේම සේෆ් හවුස් 127ක් අහු වෙනවා මොකෝ මේකේ ඉන්න ආණ්ඩුකාරතුමා මේකේ ඉන්න ප්‍රබල ඇමතිවරු මේවා නොදැන හිටියද සාධාරණ සැකයක් තියෙනවා සාධාරණ සැකයක් තියෙනවා මේවා දැනගෙන හිටියද මේවා නොදැන හිටියද කියන එක මේ සිතුවීමක් ඇති වෙච්චාම තමයි දැන් ඉඳන් කෑ ගහන්නේ සහජීවනය අපි ඔක්කොම එකට එක්කාසු වෙලා යන් ඒ ඔක්කොම සිදුවීම් සිදුවෙනකොට තමු ඒ නිසා තමුන්නාංශලා මේ කරපු පහුගිය කාලේ මේ කරපු ඔබතුමාලා දන්නවා එදා
කතා කරන්නේ
ගරුමන්තුමා මුලස්සන රුඩ
ඔබතුමා කතා කරන්නේ
මන්ත්‍රීතුමියනි පුරණකොට බඳලා තියාගන්න එක ඔබතුමාගේ වගකීම රයිට් පුරණකොට බඳ තබා ගැනීම ඔබතුමියගේ වගකීම
ගරු අමාත්‍යතුමා තුමාට කතා කරන්න දෙන්න වාදා කරන්න
එනිසා බොහොම පැහැදිලිවම මම කියන්නට ඕනේ මේ ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ ජාතික සමගියක් එක්ක මතක තියාගන්න ඒ ජාතික සමගිය කඩන්න ඒ ජාතික සමගිය නැති කරන්න ඒ ජාතික සමගිය මේ වගේ කෑ ගහන්න එපා
ගරු මාත්‍යතුමා ඔබ තමයි ඉඳගන්න
මේ මේ බදල දාන්න. බදල දාන්න. එනිසා ගරු මුලස්සන සුදු මේවා රිදෙනවා. මේවා ඇත්ත නැහැ කියනවද? මේවා දැනෙනවා. තමන්ගේ වගකීමක් තියෙනවනම් තමන් කටයුතු කරපු වටා පිටාව තුළ මෙවැනි දේවල් තියෙනවනම් ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕව එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මං ඒකට කනගාටු වෙනවා. අපි එවැනි නොවැන්න වග බලා ගමු. අපි මේ දේශපාලන පක්ෂයක් මුල් කරගෙන පක්ෂ නෑ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා බාධා කරන්න එපා. ඔතන
තියෙන දේවල් ඔය කියවෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ. ඒ තත්වය අපි අවසන් කරගන්නට ඕනේ. ඒ තත්වය අවසන් කරගන්නට ඕනේ. මොකද මේ අදා ඒ කරපු වරද අද අපිට මේ රටට දුක් විඳින තැනකට පත් වෙලා තියෙනවා. ආගම් මුල් කරගෙන දේශපාලන පක්ෂ නිර්මාණය වෙනවා. ඒ ආගම් ඒවා සිංහලද බෞද්ධද කතෝලිකද ක්‍රිස්තියානිද නෙමෙයි. ඒ වගේ මුල් අරමුණම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පාසල් 300ක් 400ක් දානවා. දාලා ඉවරලා ඒවට සිංහල ඉගෙනීම ඉතිහාසය තහනම් කරනවා. ඒවා වන්නන්න බැහැයි කියනවා. මේවා ඇත්තද නැත්තද හොයලා බලන්න. මේව දේවල් සිදු වෙනවා නම් ඒ සම්බන්ධව වකීම් බාර ගන්න. ඒ කාල පරිච්ඡේදය තුල එනවා හලල්. ඒ කාල පරිච්ඡේදය තුල කෑම බීම ගැන එනවා. ඒ කාල පරිච්ඡේද මේ අවුරුදු 7-8 කාලය තුල කෑම ගැන ඇඳුම ගැන මතක තියාගන්න. මතක තියාගන්න. මල්වත්තේ නායක ස්වාමින් වහන්සේ සාය පන්සල අස්කෙරිය සා සෛනිකායක පන්සල් හදනකොට විනයක් තියෙනවා. පන්සල් හදන ප්‍රදේශයක් තිබෙනවා. පන්සල් හදන දුර ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඔක්කොම කුඩුපට්ටම් කරලා දාලා තියෙනවාද? අද එහෙම සීලාචාරකමක්, එහෙම හැදිච්චකමක් සහජීවනයේට කරවුර දෙන වැඩපිළිවෙලක් ගැන හිතන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඒක අවාසනාවන්ත තත්වයක්. ඒ අවාසනාවන්ත තත්වය ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න ඉඩ දීලා අපි අද්දක දාගෙන ඉන්නවද? මේ ජාතියන්තරයයි කියන එකෙත් මගේ සැකයක් තියෙනවා. ISIS එක වගකීම බාර ගන්නවා නම් මෙතෙක් කල් දේශපාලන ඉතිහාසයේ තමුන්නාන්සලා බලන්න. දැසිදුවීමක් වෙලා පැයක් හමාරක් යනකොට වගකීම බාර අරන් පැය 72ක් යන්නේ නැහැ. ඒක අපි වෙනම කතා කරමු. ඒක මෙතනද වෙලා මදි. පැය 72ක් යන්නේ නැහැ. ඒ නිසා මේ රටට අවශ්‍ය වෙනවා ප්‍රබල නායකත්වයක් එක්ක සියලු දෙනා එකට ඒක රාශි කරලා එක දේශපාලන ධාරාවක් දේශපාලන ධාරාවක් ආගම ජාතිය කුල මල මුල් කරගන්න නැති දේශපාලන ධාරාවක් ඉදිරියට යා යුතුයි. එහෙම නැත්නම් මේ තත්ත්වය මීට වඩා එහාට යන භයානක තැනකට මේ රට ගෙනියනවා. මේකට අපි සියලු දෙනා වක් කියන්න බෑ. මේකට කාටවත් ඇඟ
බැලුවා මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
මට අර ඔබතුමා අනිත් අයට දුන්නා වගේ මටත් අවිනිතු දෙකක් විතර දෙන්න.
නෑ ඔබතුමා ඒ පැත්තෙන් ඔබතුමාගේ පැත්තෙන්
ඉන්න. අර ෆොන්සේකා මහත්තයා මෙහෙම
කරනවා අඩු කරා. ඒ පක්ෂෙන් අඩු කරා ඉතින්.
හරි මගේ පක්ෂෙනුත් අඩු කරන්න. පියල් නිශාන්ත මන්ත්‍රීතුමාගේ කාලයෙන් අඩු කරා. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියනවා. තමුන්නාන්සලා මේ යන ගමන වැරදි. මේ යන ගමන වැරදුනේ 88 අශ්‍රම් මැතිතුමාගේ බලවත් ඉල්ලීම නිසා. ජාතිවාදීන් එක්ක දේශපාලනය ඉදිරියට ගෙනියන්න ඕන නිසා, ජාතියත් එක්ක දේශපාලනය ගෙනියන්න ඕන නිසා, ආගම්වාදීව දේශපාලනය ගෙනියන්නට ඕන නිසා, කල්ලිවාදීත් එක්ක දේශපාලනය කරන්නට ඕන නිසා, මේකේ හිටියා බදූදීන් මොහමඩ්ලා, බකීර් මාකරලා, මේකේ හිටියා කබීර් රෂිම්ලා, මේ එම්.එච් මොහමඩ්ලා, මේ දේශපාලනේ මේ අයට ඒ ජාතිවාදය තිබ්බේ නැහැ. එයා තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙරී සිටියා. එයා ජාතිය වෙනුවෙන් තමන්ගේ කටයුතු කරා. හැබැයි ජාතිවාදීත්වය එතන
ඔබතුමාට
හරි ඒ ඔක්කොම හරිනේ. දැන් අපි කතා කරන්නේ අවසාන රිසල්ට් එකනේ. හැබැයි හිතට අමාරුයි, මම දන්නවා. ඒ හිතට අමාරුකම මේ රටේ අනිත් මිනිස්සුන්ටත් තියෙනවා. මතක තියාගන්න. මේ රටේ සිංහල මිනිස්සුන්ටත් තියෙනවා. තමුන්නාන්සර තියෙන අමාරුව මතක තියාගන්න. ඒක තමුන්නාන්සර විතරක් නෙමෙයි, මේක සිංහල බහුතරයක් ඉන්නේ හැමෝටම ඒ හිතේ අමාරුව තියෙනවා. මේ තක්කඩිකම් කරන පාසල් අරගෙන මූළුවල් වහගෙන තක්කඩිකම් කරන උන්ගේ. ඒ නිසා මේ ඕවා ගැන කතා කරන්න එන්න එපා. කතා කරොත් මුල ඉඳන් අකට යනකම් කියන්නම් විස්තර. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියනවා මේ தত্ত্বය අපි විසඳ ගන්න ඕනේ. අලිපැටියෙක් පන්සලක ඉන්නකොට අලිපැටියට කියලා ආමතුරුවන්ට නඩු දානවා. කැටිපොළු අරන් එනේ උන්ට පැයෙන් නේද බේල් දෙනවා. මොකද්ද මේ නීතිය? කොහෙද මේ නීතිය? බෝම්බ හදන ෆැක්ටරි එක වැඩ කරන හැම දෙනෙක් ඉන්නවා. මේ බැං එනවා මෙසේජ් එකක්. CID එක නැවත උන් ආපහු අරගෙන කොහොමද යායට අපදුන්නේ කියලා හොයන්නයි කියලා. විහිළු සපේන රටක් වෙලා මේක. විල්මවෙන පාලනයක් වෙලා මේ කාලකන්ණි වැඩපිළිවෙල අවසන් කරන්නට ඕනේ. තමුන්නාන්සලා ඔක්කොම එකට එක්කාසු වෙලා මේ කියන සහජීවනය නං අර මොහිදින් බෙග්ගේ පුතා අඬාන කියනවා බෙග් මාස්ටර් බැරෙන්න ඔන්න මෙන්න තියද්දී මම යනවා පුතේ මම උඹලට හම්බ කරේ නෑ කිසි දෙයක් උඹලා හිඟා කණ්ඩ වෙයි කියලා මට බයකුත් තියෙනවා. හැබැයි මතක තියාගන්න සිංහල මේ රටේ ජීවතුන් විතර ඉන්නකම් උඹ බඩගින්නේ නෑ පුතේ කියලා අද අඬාන කතා කරලා කියනවා. මෙන්න සහජීවනය. මේ සහජීවනය කියලා මේ තක්කඩි වැඩ කරන්න ඉඩ දෙන්න බෑ. මේක සහජීවනය කියන කද කුඩුපට්ටම් වෙලා ඉවරයි. මොන සහජීවනයක්ද? එනිසා බොහොම පැහැදිලිව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා මේ වැඩපිළිවෙලට ඒකාබද්ධව මේ කල්ලි ගැහිලා දේශපාලන පක්ෂ, ආගම් මුල් කරගෙන දේශපාලන පක්ෂ, ජාතීන් මුල් කරගෙන දේශපාලන පක්ෂ, කුල වංශ දේශපාලන පක්ෂ යසියල් අවසන් කරන්න. අවසන් කරලා 2978 79 ගෙනාපු පනත බලගන්නද? එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙයි. අපේ හිතවතා රිෂාඩ් බදුමුදින් මහත්මයා නගරෙහිරෙන් එයි පාර්ලිමේන්තුවට. නගරෙහිරෙන් එයි ප්‍රධාන ධාරාවක ප්‍රධාන ඇමතිකමක් ගනි. අපි කාරොත් දොස් කියන්නේ? බදුමුදින් මොහමඩ් මැතිතුමා මගේ කතාවෙන් පස්සේ කතා කරන්න. බදුමුදින් හරි. දැන් අවශ්‍ය නැහනේ. රයිට්. ඒ නිසා බොහොම පැහැ ඔබතුමා නෑ මගේ
මන්ත්‍රීතුමාට තව විනාඩි දෙකයි තියෙන්නේ. කරන්න එපා, බාධා කරන්න එපා. මන්ත්‍රීතුමා
නායකතුමා කියනවා කටහකට ඉඳයි කියලා. එතුමා අහකට ඉඳලා උත්තර දෙයි. එතුමා අහකට ඉඳලා තුන් මහනුවර දිස්ත්‍රික්කේ මුස්ලිම් ජනතාව වැඩියෙන්ම ඡන්ද දෙන්නේ මට. මම ඒක කියනවා බොහොම ආඩම්බරෙන්. ඒ අන්තවාදියෝ නෙමෙයි. කාලකන්ණි ජාතිය නෙමෙයි. බොහොම පැහැදිලිව මට තමුන්නාංශකේ කතාවක් වැඩක් නැහැ. රයිට්. ඒ නිසා මේ තමුන්නාංශලාට මේක වදිනවයි කියලා දන්නවා. හැබැයි යථාර්ථයට පයින් ගහන්න බෑ. ඒ නිසා මම මේ මීට වඩා දීර්ඝ වශයෙන් මට තව මිනිත්තු දෙකක් දෙන්න.
අර මන්ත්‍රීතුමා පියල් නිශාන්ත මන්ත්‍රීතුමාගේ විනාඩි 5ක් දුන්නා.
මේ කතා කරන්න ගියොත් අපි කතා
විනාඩි 2ක් අගෙන් හරි ඉල්ලගෙන
වෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මම මේකේ මේ කතාවට අමතරව යා හරෙන් වික්‍රමරත්න. ඉරාන් වික්‍රමරත්න මහත්මයා සංචාරක ව්‍යාපාරය ගැන කතා කරා. මම කියන්න ඕනේ පාස්කර් ලිංගම් ඉන්න කාලෙත්, පීබී ජයසුන්දර ඉන්න කාලෙත් මම හෝටල් කරුවෙක් හැටියට ඒ මොනිටෝරියම් එකේ දත් ලැබුණා, දත් ලැබෙනවා. ඒක 아무තෝ අරුමයක් නෙමෙයි. අපේ ජෝන් නමරතුංග මහත්මයා අමතුමා දන්නවා. ඒ මොනිටෝරියම් කියන එක පාස්කර් ලිංගම් කාලේ ප්‍රේමදාස මහත්මයා කාලෙත් දුන්නා. පීබී ජයසුන්දර මහත්මයා කාලෙත් දුන්නා. එයා ලංකාවකට බෝම්බ ගහලා කුඩු කරපු වෙලාවේ ඒ මොනිටෝරියම් එක නැවත වරක් දුන්නා. ඒ ටැක්සස් අඩු කරා. මේකෙදී මහා අරුමයක් වගේ මෙතන කෑ ගහන දෙයක් නැහැ. බොහොම පැහැදිලි. ඒ නිසා ඒ වගේම අවසාන වශයෙන් මම කියන්නට ඕනේ මෙතන ලොකු සාකච්ඡාවක් ගැසිච්චා ප්‍රති මොකද්ද මේ ප්‍රශ්න පනත ගැන.
ඔබතුමාගේ කාලය අවසන් ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් වැඩිපුරත්
විනාඩි 5ක් දෙන්න මට. ප්‍රති
අඩු කරන්න
වෙනවා මේ ප්‍රශ්නවාදී පනත යටතේ. බොහොම පැහැදිලිව ඒ පනත මේ තරම් වලිකන්නේයි ප්‍රති ත්‍රස්තවාදී පනත අබ්බැගින් තියෙන බටලන්ද සහ ඊට පසුව ඇති වෙච්ච සිදුවීම් එක්ක මිලේනියම් සිටි පාවාදීමත් එක්ක ගැට ගැහෙන කතන්දරයක් තමයි මෙතන කියවෙන්නේ. ඒ නිසා මේ 225 න් ඉල්ලනවා ඒ සම්බන්ධව ලොකු අධ්‍යයනයක් කරලා සම්බන්ධ වෙන්නයි කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.